සුන්දර පලයක් ආරයෂ්ඨාංගික මාර්ගයේ බුදුරජාණන් වහන්සේ ගේන සුන්දර පිළිවෙල බලන්න. සම්මාදිට්ඨියෙන් කර්මය කර්මඵල විශ්වාසය ඇති කළා. සම්මා සංකප්පෙන් කේන්ති අඩු කළා. සම්මා වාචාවන්ගෙන් වචන සංවර කළා. සම්මා කම්මන්තයන්ගෙන් පංචශීලය ආරක්ෂා කළා. සම්මා ආජීවයන්ගෙන් ආජීව අට්ඨමික සීලය ආරක්ෂා කළා. සම්මා වායාමයන්ගෙන් ආජීව අට්ඨමික සීලේ ආරක්ෂාව තුල කුසල් වඩන කෙනෙක් කළා. සම්මා සතියෙන් එයා කුසලයේ අකුසලයේ ධර්මයේ අධර්මයේ නිවැරදිව හඳුනගත්තා. සම්මා සමාධිය තුළින් පංච නීවරණ යටපත් කරන සුන්දර සිතක් ඇති කරනවා. බලන්න සුන්දර ආරෂ්ඨාංගික මාර්ගයක් පින්නතුනි. අප පටන් ගත්තේ කොතනින්ද? තමා තමාට කල්යාණ මිත්‍රයෙක් වුණා, සත්පුරුෂයෙක් වුණා. ඔතනින් පටන් අරන් අවසානයේ කොතෙන්ටද අපිව අරන් ආවේ? පංච නීවරණ යටපත් වුණා වූ සුන්දර හිතක්. මොකද පංච නීවරණ යටපත් වුණා වූ සුන්දර හිතක් කියන්නේ? කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡාවන්ගෙන් තොර සති ධම්ම විජය වීර ප්‍රීති පස්සති සමාධි උපේක්ඛාවන් වැඩෙන්නා වූ සිතක් බවට පත් වුණා. දැන් ඔබලඟ තියෙන කුමන සිතක්ද? මේ මොහොතේ ඔබලඟ පංච නීවරණයක් නැහැ. පංච නීවරණ යටපත් වෙලා තියෙන්නේ. පංච නීවරණ යටපත් වෙලා දැන් ඔබ තුල සප්ත බොජ්ජංග ධර්මයන් වැඩෙන ස්වභාවයකයි ඔබ ඉන්නේ පින්නතුනි. ඔබ මේ පස්සද්ධිය තුල ප්‍රීතිය තුලයි ඔබ ඉන්නේ. ඒ තුල සමාධිය උපේක්ෂාව ඇති වෙනවා. ඔබ ඇලීම් ගැටීම් වල නැහැ. උපේක්ෂාව තුලට ඔබ ඇවිල්ලා ඉන්නවා. මේක ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩිමේ ඵලයක්. මේ ශක්තිය ඔබ නිරතුරුව පුහුණු වෙමින් දිකට අරගෙන යන්න ඕනේ. නමුත් අපි මේ පුහුණුව දිකට අරන් යන්නේ නැහැ. ධර්මදේශනාව ශ්‍රවණය කරන වෙලාවේ පුහුණුව ජීවිතයට ගත්තා. ඒ තුලින් අපි උපේක්ෂාව කියන තැන සාත් කරගත්ත සුන්දර උපේක්ෂාවක්. හැලීම් ගැටීම් නැහැ. ධර්මයේ උපේක්ෂාව තුල ඔබ ඉන්නවා. ඒ උපේක්ෂාව පිංගතුනි සුන්දර සප්තබොජ්ජංගයක්. මේ මොහොතේ ඔබේ සිතේ පූර්ණ ආරෂ්ඨාංගික මාර්ගයේ ශක්තිමත් වෙලා තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මෙතෙන්ටයි අපිව සම්මා ආරෂ්ඨාංගික මාර්ගය තුල අරන් එන්නේ. සම්මා සමාධියට අපිව අරන් ඇවිල්ලා පිංගතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සම්මා සමාධිය තුළින් සතර සතිපට්ඨානයන් මතු කර ගන්න කියලා. දැන් ඔබට මම මෙච්චර වෙලා කිව්වේ ලෞකික ආරයෂ්ඨාංගික මාර්ගය. ඒක හොඳට තේරුම් ගන්න. මම දැන් මේ කිව්ව මාර්ගය ඔබ කොච්චර වැඩුවත්, ඔබ සම්මා සමාධියක් ඇති කරගෙන ධානාගත හිතක් ඇති කරගත්තත් ඔබ සෝවාන් ඵලයටපත් වෙන්නේ නැහැ පිංගතුනි. ඒක තේරුම් ගන්න. සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගානක් ඈත ඉඳන් පටිච්ච සමුප්පන්නව සම්මා සම්බුද්ධ ශාසන ගුණ ගැහුණ වෙලාවේ අපි කරලා තියෙන්නේ ඕක තමයි. මොකද කලේ? සම්මා සම්බුද්ධ ශාසනය මුණ ගැහෙනවා. කල්යාණ මිත්‍රාශ්‍රයන් ලැබෙනවා. ආරයෂ්ඨාංගික මාර්ගයට බහිනවා. කුසල් වඩනවා. පින වඩනවා. භවයේ උපතකට යනවා. ආයි මස් සතරපායකට වැටෙනවා. ඔබ තමයි අපි කලේ පින්නතුනි. ඒ නිසා ඔබ මේ ජීවිතයේ මේ ලෞකික මාර්ගයේ වඩලා සම්මා සමාධිය ඇති කරගෙන ඔබ රූපාවචර ධ්‍යාන සකස් කරගත්තත් ඒ රූපාවචර ධ්‍යානයක් උපාදානය කරගෙන ඔබ මැරුණත් රූපාවචර බ්‍රහ්මතලයේ ඉපදෙයි සෝවාන් ඵලයටපත් වීම නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. සෝවාන් ඵලයටපත් වෙලා නැහැ. සතර අපායේ නොමිදී ඔබ රූපාවචර බ්‍රහ්මතලයේ ඉපදුනා. කවදා හරි දවසක ඔබ ආයිම සතර අපායට වැටෙනවා. ඒ නිසා පින්වතුනි ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ ලෞකික මාර්ගයේ සුන්දරව අපිව ගෙනල්ලා සම්මා සමාධිමත් හිතක් ඇති කරලා මේ මොහොතේ ඔබ ළඟ තියෙනා වූ උපේක්ෂා සහගත හිතක් ඇති කරලා බුදුරජාණන් වහන්සේ උපේක්ෂා සහගත හිතෙන් සතර සතිපට්ඨානයන් මතු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ සතර සතිපට්ඨානයන් මතු කරද්දී ලෞකික ආරයෂ්ඨාංගික මාර්ගයේ විදර්ශනා මාර්ගයක් හැටියට වැඩෙනවා. ඒ මාර්ගයයි අපිව සෝවාන් සකෘදාගාමි අනාගාමි ඵලයන්ට අරන් යන්නේ පින්නතුනි. ඒ නිසා දැන් ඔබ දක්ෂ වෙන්න මේ ආරයෂ්ඨාංගික මාර්ගය තුලින්ම සතර සතිපට්ඨානයන් මතු කරගන්න. සතර සතිපට්ඨානයන්ගෙන් තොර නිවන් මාර්ගයක් නැහැ. සතර සරිපට්ඨානයන් තොර විදර්ශනා මාර්ගයක් නැහැ. සතර සරිපට්ඨානයන්ගෙන් තොර සෝවාන් ඵලයක් නැහැ. ඉනිසා ඔබ අනිවාර්යෙන්ම ආර්ය ෂ්ටාංගික මාර්ගයේම ලෝකෝත්තර මාර්ගයක් බවට පත් කරගෙන ඒ ලෝකෝත්තර ආර්ය ෂ්ටාංගික මාර්ගයෙන්මයි ඔබ සතර සතිපට්ඨානය මතු කරන්න ඕනේ. ඒක තේරුම් ගන්න. ආර්ය ෂ්ටාංගික මාර්ගයෙන් තොර සතර සතිපට්ඨානයක් ලෝකේ තියෙන්න බෑ. ඒක මිච්ඡා සතර සතිපට්ඨානයක්. හැම වෙලාවම සතර සතිපට්ඨානය ආර්ය ෂ්ටාංගික මාර්ගයෙන් පෝෂණය වෙන්න ඕනේ. එවිටයි ඔබට සතර සතිපට්ඨානය පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය කරා අරගෙන යන්නේ. ඉනිසා නිරේතුරම ආර්ය ෂ්ටාංගික මාර්ගයයි මුල් වෙන්න ඕනේ. සමහර පිංගතුල්ලා ආර්ය ෂ්ටාංගික මාර්ගය වඩන්නේ නැතුව සතර සරිපට්ඨානෙට යනවා. ඒවා මිච්ඡා ධර්මයන්. කෙටි මාර්ග හොයන්න එපා. ධර්මයේ කෙටි මාර්ගනේ. ඉතාමත් කෙටි සරල කරලා බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරලා තියෙනවා සම්මා සම්බුද්ධ ඥානේ. මීට වඩා කෙටි මාර්ග හොයන්න යන්න එපා. කෙටි මාර්ග හොයන ප්‍රමාණයට ඔබ මිත්‍යා දෘෂ්ටියටයි යන්නේ පිංගතුනි. එනිසා මේ සැබෑ මාර්ගය ඇවිල්ලා සම්මා සමාධිමත් හිතෙන් ආර්ය ෂ්ටාංගික මාර්ගයේ තුලින්ම සතර සතිපට්ඨානය මතු කරගන්න. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිවන් මාර්ගය ආර්ය ෂ්ටාංගික මාර්ගයයි කියලා. නිවන් මාර්ගය සතර සතිපට්ඨානය කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ නිවන් මාර්ගය කියන්නේ ආර්ය ෂ්ටාංගික මාර්ගයයි. එනිසා ආර්ය ෂ්ටාංගික මාර්ගයේ තුලිනුයි සතර සතිපට්ඨානය අපි මතු කරන්න ඕනේ පිංගතුනි. එනිසා දැන් ඔබ නිවැරදිව ආර්ය ෂ්ටාංගික මාර්ගයේ සම්මා සමාධියට ආවා. ඒ සුන්දර සම්මා සමාධියෙන් දැන් සුන්දර සතර සතිපට්ඨානයන් මතු කරන්න. සුන්දර සතිපට්ඨානයන් මතු කරද්දී ඔබ මුලින්ම තෙරුවන් කෙරෙහි සද්ධාව ගන්න. දැන් අපි මුලින් මොකද කළේ? බුදුරජාණන් වහන්සේගේ සුන්දර ගුණයන් හිතුවා. ඒ සුන්දර ගුණයන් මෙනෙහි කළා. ඒ සුන්දර ගුණයන්ට සාදු සාදු කිව්වා. සුගතිය පින අපි ගත්තා පින්තුනි. දැන් මෙන්න ලෝකෝත්තර මාර්ගයට එනවා. සතර සතිපට්ඨානය මතු කරනවා. එහෙම සතර සතිපට්ඨානය මතු කරද්දී අපි මොකද කරන්නේ? ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ ගුණයන් සිහිපත් කරනවා. බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් ගැන බබෙන රූපකාය 100ට නගා ගන්නවා. බුදුරජාණන් වහන්සේ නිසා රැස් කරගත්තා වූ මේ මහා පින් කන්ද කුසල් කන්ද සිහිපත් කර ගන්නවා. සිහිපත් කරගෙන මේ සෑම සංස්කාරයකම අනිත්‍ය දකින්නවා පින්නතුනි. බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් ගැන බබෙන රූපකාය සිහිපත් කරගෙන ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් ගැන බබෙන රූපකාය පිරිනිවන් මංචකේ අලු ගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් වුණා නුවණින් දකිනවා. ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් අර සුන්දර මහා බුද්ධ කාය පිරිනිවන් මංචකේ අලු ගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් වුණා පිංගතුනි. ඔබ දැස් දෙක පියාගෙන ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ රූපකාය පිරිනිවන් මංචකේ අලු ගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් හැටියට දකිද්දී ඔබ දකින්නේ සුන්දර කායානුපස්සනාවමයි. ඔබ දකින්නේ සුන්දර කායානුපස්සනාවමයි. ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන සතර සතිපට්ඨාන ධර්මයන්ගෙන් කායානුපස්සනාවට අදාළව නිරේතුරුව මේ රූපය දෙතිස් කුණුපයක් හැටියට දකින්න. මේ රූපය නිරේතුරුවම ආයතන හයක් හැටියට දකින්න. මේ රූපය නිරේතුරුව සතර මහා ධාතුවක් හැටියට දකින්න. මේ රූපය මරණානුස්සතියක් හැටියට අට්ටික සංඥාවක් හැටියට දකින්න කියලා පින්නතුනි. එනිසා ඔබ ලෞතුරා බුදුරජාණන් වහන්සේට පහන් ආලෝකයන් 84000ක් පූජා කළත් සුවඳ මල් 84000ක් පූජා කළත් ඔබ කවදාක්වත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ දැක්ක වෙන්නේ නැහැ පින්නතුනි. ඔබ අනිත්‍ය වූ සංස්කාරයක් දකින්නේ. නමුත් ඔබ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ රූපකාය දැස් දෙක පියාගෙන මොහොතක් අට්ටික සංඥාවෙන් දැක්කොත් දෙතිස් කුණුපයක් කරලා දැක්කොත් මරණානුස්සතියක් කරලා දැක්කොත් ඒ දකින මොහොතේ ඔබ ලෞතුරා බුදුරජාණන් වහන්සේ ජීවමානව දැක්කා කියලා ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉනිසා පින්වතුනි නිරේතුරුව ලෞතුරා බුදුරජාණන් වහන්සේ කායානුපස්සනාවෙන් දකින්න බිය වෙන්න එපා කොතනකවත් බුදුරජාණන් වහන්සේ වක්කලි ස්වාමීන් වහන්සේට කියනවා වක්කලි ඔබ මේ රූපේ ආස්වාදයේ දකින්න එපා ඔබ මේ රූපේ ආස්වාදයට බැඳිලා ඉන්නේ මගේ මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් ගැන බබලෙන රූපේ ආස්වාදයට ඔබ බැඳිලා ඉන්නේ වක්කලි මේ රූපය අනිත්‍ය උදයක් මේ රූපය දෙතිස් කුණුපයක් හැටියට දකින්න මේක අට්ටික සංඥාවක් කරලා දකින්න මේක මරණානුස්සතියක් කියලා ලෞතුරා බුදුරජාණන් වහන්සේ වක්කලි ස්වාමීන් වහන්සේට දේශනා කරනවා ඉනිසා පිංගතුණී ලෞතුරා බුදුරජාණන් වහන්සේ තුලින් අපි ලෝකෝත්තර මාර්ගයේදී අන්න විදර්ශනා නුවණ මතු කර ගන්නවා ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෑස් දෙක පියාගෙන නිරේතුරුවම ඔබේ ජීවිතය තුළින් සතර සතිපට්ඨානයන් මතු කර ගන්න කියලා අර සමාධිමත්ිත උපයෝගී කරගෙන එතෙන්දී බුදුරජාණන් වහන්සේ මේ රූපයේ දෙතිස් කුණුපයක් හැටියට දකින්න කියනවා දෑස් දෙක පියාගෙන ඔබ මේ රූපය කෙස් ලොම් නිය සම්දත් මස් ඇට නහර මේ වගේ දෙතිස් කුණුපයක් කරලා දකින්න ඔබට දැන් සම්මා සමාධිය තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ලැබුණු ඒ සම්මා සමාධිය තුල ඉඳගෙන මේ රූපය කොටස් 32කට කඩන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කෙස් මේ ලොම් මේ නිය මේ සම් මේ දත් මේ මස් මේ ඇට මේ නාර මේ වගේ මේ ශාරීරික කොටස් 32කට කඩන්න දැන් මේ කොටස් 32ක ඔබ ඉදිරියේ තියෙන්නේ ඔබට මෙතන දැන් රූපයක් නෑ රූපය කැඩුවා රූපේ රූප සංඥාවෙන් ඔබ බැහැර වෙලායි තියෙන්නේ මෙතන මනෝමය රූපයකින් ඔබ මේ කොටස් 32 නුවණින් දකින්න මේ කෙස්වල ස්වභාවය දකින්න මේ නිය සම් මස් ඇට නහරවල ස්වභාවය දකින්න මේවා නරක් වෙනවා මේවා කුණු වෙනවා මේවා ගඳ වෙන ගඳ ගන්නවා මේවාට නිලමැස්ස වහනවා මේවා සතර මහා ධාතුව නැමැති බාහිර සතර මහා ධාතුවට මුහු වෙනවා දකින්න කියනවා ඔබගේ මේ අධ්‍යාත්මික රූපයත් බාහිර රූපයත් එක් කරලා දකින්න කියනවා මේ සුන්දර කෙස් කලඹ ඔබ කොච්චර සුන්දර කළා මේක කවදා හරි ඉදිලා යනවා පැසිලා යනවා මේක ගැළවිලා යනවා මේක තත්ත හිසක් බවට පත් වෙනවා මේ කෙස් ටික කවදා හරි බාහිර සතර මහා ධාතුවට මුහු වෙනවා ඔබ මේ ඇස් දෙක මේ කන් දෙක මේ නහය මේ ශරීරය කොයිසම් සුන්දර කරගෙන කොයිසම් සුන්දරව ආරක්ෂා කළත් කවදා හරි මේ සෑම දෙයක්ම සතර මහා ධාතුවට මුහු වෙනවා මම ඔබෙන් ඇහුවොත් ඔබට ආච්චි කෙනෙක් හිටියද සීය කෙනෙක් හිටියද කියලා ඔබ කියන්නේ ඔව් කියලායි මං ඇහුවොත් ඒ ආච්චිට ඇස් දෙකක් තිබ්බද කියලා ඔබ කියන්නේ ඔව් කියලායි මං ඇහුවොත් ඒ ආච්චිගේ ඇස් දෙක අද තියෙන්නේ කොහෙද කියලා ඒ ආච්චිගේ ඇස් දෙක තියෙන්නේ පවුලේ සුසාන භූමියේ පසට මුහු වෙලායි එහෙනම් අපි මේ රූපයේ කොයිසම් සුන්දරව ගොඩනැගුවත් මේ රූපයේ කොයිසම් සුන්දරව පෝෂණය කළත් දෑස් දෙක පියාගෙන දකින්න මේ රූපය කවදා හරි පවුලේ සුසාන භූමියේ පසට මුහු වෙනවා මයි පිංගතුනේ ඉනිසා බුදුරජාණන් වහන්සේ දෙතිස් කුණුපයක් හැටියට දකින්න කියනවා තමාගේ රූපය දෙතිස් කුණුපයක් හැටියට දකින්නවා වගේම බාහිර රූපයන් දෙතිස් කුණුපයක් කරලා දකින්න කියනවා නිරේතුව තිරිසන් සතෙක් දැක්කත් ඒක දෙතිස් කුණුපයක් හැටියට දකින්න දක්ෂ වෙන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ රූපය සතර මහා ධාතුවක් හැටියට දකින්න කියනවා පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතුවක් හැටියට දකින්න ශරීරයේ තද කොටස් පඨවි ධාතු හැටියට වෙන් කරලා ගන්න ශරීරයේ දව කොටස් ආපෝ ධාතුවට වායි කොටස් තේජෝ ධාතුව වෙන්ව ගන්න මේ ශරීරයේ කොටස් හතරකට කරලා මේ රූප සංඥාවෙන් බැහැර වෙලා මේ කොටස් හතර දිහා දකින්න කියනවා මේ ආපෝ ධාතුව මේ පඨවි ධාතුව මේ තේජෝ ධාතුව වායෝ ධාතුව මේක කුණු වෙනවා ගඳ ගන්නවා නිලමැස්ස වහනවා මහ පොළවේ ඕජාව ගලාගෙන යනවා සත්තු ඇවිල්ලා මේක කනවා විනාශ වෙනවා නුවණින් දකින්න කියනවා පිංගතුනේ මේ අනිත්‍ය වූ සතර මහා ධාතුවක් මගේ කරගෙන අපි පෝෂණය කරනවා ඔබ හිතන්නේ මේ භික්ෂුව මේ මොහොතේ ඔබට ධර්මයේ දේශනා කරනවා ඔබ හිතන්නේ තව මොහොතකින් මේ භික්ෂුව අපවත් වුණා කියලා මේ භික්ෂුව අපවත් වුණොත් ඔබ මොකද කරන්නේ? දරසෑයක් ගහලා මේ දේහය ගිනි තියනවා පිංගතුනේ. දැන් මේ සාමින් වහන්සේ මලකඳක් වෙලා අර දරසෑයේ ගිනි ගන්නවා. මං ඔබෙන් ඇහුවොත් මේ මොකද්ද කියලා ඔබ මොකද්ද කියන්නේ? මේ හාමුදුරුවන්ගේ ඇහැ කියලායි ඔබ කියන්නේ. මේ මොකද්ද කියලා ඇහුවොත් ඔබ කියන්නේ මේ හාමුදුරුවන්ගේ කන කියලායි. මේ මොකද්ද කියලා ඇහුවොත් හාමුදුරුවන්ගේ නාසය කියලායි කියන්නේ. නමුත් පින්වතුනි හාමුදුරුව අපවත් උනා දරසෑයේ අර මහා ගිනි ජාලාවට හාමුදුරුව ගිනි ගන්නවා මේ හාමුදුරුවන්ගේ ශරීරයයි ගිනි ඇවිදෙන්නේ හාමුදුරුවන්ගේ අසකන නාසය දිව ශරීරයේ මනස ගිනි ජාලා නැගෙමින් බුරබුරා නැගෙනවා ඔබ ඒ ගින්නට කවදාකවත් හාමුදුරුව කියන්නේ නැහැ ඔබේ ගින්නට හාමුදුරුව කියන්නේ නැහැ හාමුදුරුවයි ගිනි ගන්නේ හාමුදුරුවන්ගේ ඇහැ කන නාසයයි ගිනි ගන්නේ ඒ ගින්නට ඔබ හාමුදුරුව කියන්නේ නැහැ මේ ගින්න ඇවිලෙන්නේ මේ ශරීරයේ තියෙන තෙල් තට්ටු මතු වෙලා තෙල් වලටයි ගින්න ඇවිලෙන්නේ ඔබ මේ තෙලට කවදාක්වත් හාමුදුරුවෝ කියලා කියන්නේ නැහැ පිංගතුනේ තෙල් කියලායි කියන්නේ දැන් මේ හාමුදුරුවෝ ගිනි ඇවිලි ඇවිලි මලකඳ ගිනි ඇවිලි ඇවිලි දුන් ජාලාවක් නගිනවා ඒ දුමට ඔබ කවදාක්වත් හාමුදුරුවෝ කියන්නේ නැහැ ඔබ කියන්නේ දුම කියලායි වායෝ ධාතුව කියලායි දැන් හාමුදුරුවෝ ගිනි අරගෙන ඉවර වෙලා ඇට ටිකක් අලු ටිකක් ඉතුරු වෙනවා ඒ ඇටවලට ඔබ කවදාක්වත් හාමුදුරුවෝ කියන්නේ නැහැ ඔබ කියන්නේ පටවි ධාතුව ඇට කියලායි පින්වතුනි දැන් මොකද මේ සිද්ධ වුනේ මේ බණ කිය කිය හිටපු හාමුදුරුවෝ අපවත් වුණා මේ හාමුදුරුවන්ගේ රූපය මොහතකින් ගින්දර බවට අනිත්‍ය වුණා මේ හාමුදුරුවන්ගේ රූපය මොහතකින් තෙල් බවට අනිත්‍ය වුණා මේ හාමුදුරුවන්ගේ රූපය මොහතකින් අලු බවට අනිත්‍ය වුණා මේ හාමුදුරුවන්ගේ රූපය ඇටකටු බවට අලු බවට පටවිය බවට අනිත්‍ය වුණා පිටු මේ රූපය අනිත්‍යභාවයට පත්වෙන වේගය ඔබේ මේ ඇස කියන රූපය එක මොහතකින් ගින්දරක් වෙන්න පුළුවන් ඔබේ මේ ඇස කියන රූපය එක මොහතකින් දුමක් වෙන්න පුළුවන් ඔබේ මේ ඇස කියන රූපය එක මොහතකින් තෙලක් වෙන්න පුළුවන් ඔබේ මේ ඇස කියන රූපය එක මොහතකින් අලු ගොඩක් වෙන්න පුළුවන් සතර මහා ධාතුවේ අනිත්‍යභාවයේ වේගය පිංගතුනි මේ අනිත්‍ය වෙන වේගය අපි දකින්නේ නැහැ අපේ හිතේ තියෙන අසංවර භාවයන් නිසාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආර්ය ශ්‍රාංගික මාර්ගය තුල ශක්තිමත් වෙන්න ඔබ මේ ආර්ය ශ්‍රාංගික මාර්ගය තුල ශක්තිමත් නොවන නිසා මේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරෙන් මනසෙන් ගලාගෙන යන මේ තෘෂ්ණාවේ සැඩ පහර ඔබව විනාශ කරගෙන ගලාගෙන යනවා කියලා සතර සතිපට්ඨාණයෙන් බැහැර කරලා අසීහිය තුල ඔබේ සිත පිහිටවනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේසා සුන්දරව මේ ඇස මොහොතෙන් ගින්දරක් වෙද්දී මේ ඇස මොහොතෙන් අලු ගොඩක් වෙද්දී මේ ඇස මොහොතෙන් තෙල් ගොඩක් වෙද්දී මේ ඇස මොහොතින් දුමක් වෙද්දී යථාර්ථය අපි දකින්නේ නැහැ සතර මහා ධාතුව මගේ කරගන්නවා රූපය මගේ කරගන්නවා ආපෝ ධාතුව මගේ කරගන්නවා බිරිඳගේ උණුසුම සැමියාගේ උණුසුම දරුවාගේ උණුසුම මගේ කරගන්නවා තේජෝ ධාතුව මගේ කරගන්නවා වායෝ ධාතුව මගේ කරගන්නවා අනිත්‍ය දකින්නේ නැහැ පින්වතුනි සිය දුර්වලයි සතර සතිපට්ඨානයේ දුර්වලයි එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සතර සතිපට්ඨානයේ කෙරෙහි සිහිය පිහිටවන්නේ මේ රූපය කෙරෙහි සිහිය පිහිටවන්නේ මේ රූපය කෙරෙහි සිහිය පිහිටවන්නේ නැති නිසා ඔබෙන් ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරෙන් මනසෙන් ගලාගෙන යන මේ තෘෂ්ණාවේ සැඩ පහර කල්ප ගානක් ඈතට ගලාගෙන යාවි කියලා ඔබව අරගෙන එනිසා මේක සතර මහා ධාතුවක් හැටියට දකින්න ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා මේක මරණානුස්සතියක් හැටියට දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මරණය ජීවිතයේ ඈතට දාන්න එපා ඔබ මරණය ජීවිතෙන් ඈතට දාන්න ඔබ ධර්මයෙන් ඈතට යනවා එනිසා ඔබ මරණය ජීවිතයේ කිට්ටුවට ගන්න මරණය ජීවිතයේ කිට්ටුවට ගන්න ඔබ ධර්මයට ලං වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෞතුරා බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වන අපට මරණානුස්සතිය දේශනා කරන්නේ මහණෙනි මේ ආස්වාසය ඉහළට අරගෙන මේ ප්‍රාස්වාසය කරන මොහොතේ මරණය දකිමින් ජීවත් වෙන්න කියලා සුන්දර මරණානුස්සතිය බුදුරජාණන් වහන්සේ අපිට අනුමත කරන ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඔබලා උදේ කුටියෙන් එළියට බහිද්දි පිණ්ඩපාතේට දැස් දෙක පියාගෙන මොහොතක් දකින්න කුටියෙන් එළියට බහින වෙලාවේ සර්පේ දෂ්ට කරලා ඔබ අපවත් වෙන්න පුළුවන් කුටියෙන් එළියට බහැලා වඩිනකොට අකුණක් වැදිලා ඔබ අපවත් වෙන්න පුළුවන් කුටියෙන් එළියට බැහැලා වැඩෙනකොට සොරෙක් සතුරෙක් පහර දීලා අපවත් වෙන්න පුළුවන්. කුටියෙන් එළියට බැහැලා වඩිනකොට හෘදා බාධයක් ඇතිලා අපවත් වෙන්න පුළුවන්. ඉවතුනි මරණය ජීවිතේ කිට්ටුවට ගේනවා. මරණය ජීවිතේ කිට්ටුවට ගේනකොට ධර්මය වැඩෙනවා. ඒ කියන්නේ සප්ත බොජ්ජ ද මරණය කිට්ටුවට ගේනකොට සතර එද්දිපාද වැඩෙනවා. ඡන්දේ වීර්ය චිත්තය විමර්ශාවන් උතර බුදුරජාණන් වහන්සේ මොකද්ද මේ කරන්නේ පින්වතුනි? දැන් මම ඔබට කිව්වොත් මරණානුස්සතිය වඩන්න කියලා මම මේ කියපු ටිකට සමහර වෙලාවට ඔබ ගැටෙන්නත් ඇති. මෙච්චර සුන්දර ජීවිතයක් ලැබුවා, මෙච්චර සුන්දර කාම සම්පත් තියෙනවා, දෙයියනේ මේ හාමුදුරුව මරණානුස්සතිය වඩන්න කියනවා කියලා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ මරණානුස්සතිය වඩන්න කියන්නේ ඔබට මරණයට දාන්න නෙමෙයි, මරණයට වැටෙන ජීවිත දීර්ඝායුෂ ලබා දෙන්න. ඒක තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේ කියනවා මරණානුස්සතිය වඩන කෙනා කල්පයක් ආයුෂ ජීවත් වෙනවා කියලා. ඒ කියන්නේ දීර්ඝායුෂ ලැබෙනවා. අද වර්තමානයේ ආයුෂ දවසින් දවස ආයුෂ පිරෙන්නේ ඇයි? පින්වතුනි සතර ඍද්ධිපාද සමාජය වැඩෙන්නේ නැහැ. සතර ඍද්ධිපාද නොවැඩෙන නිසාම ආයුෂ හීන වෙනවා. අපි සෞඛ්‍යයට බයිනවා, ලෙඩ රෝග වලට බයිනවා. පින්වතුනි ලෙඩ රෝග නිසා නෙමේ ආයුෂ පිරෙන්නේ. ආයුෂ පිරෙන්නේ සතර ඍද්ධිපාද වැඩෙන්නේ නැහැ ජනතාව තුල. ඇයි සතර ඍද්ධිපාද වැඩෙන්නේ නැත්තේ? මරණානුස්සතිය වැඩෙන්නේ නැහැ. මොන දේ ගැන හිතුවත්, පැය 24 පුරා හිතුවත් මැරෙනවා කියන කාරණේ නම් හිතෙන්නේ නැහැ පින්වතුනි. ඒ නිසා සතර ඍද්ධිපාද වැඩෙන්නේ නැහැ. අවුරුදු 70ක් ජීවත් වෙච්ච තාත්තගේ දරුවා අවුරුදු 50න් මැරෙනවා. අවුරුදු 50න් ජීවත් වෙච්ච තාත්තගේ දරුවා 35න් මැරෙනවා. මරණානුස්සතිය වඩන්නේ නැති සමාජයක් වේගෙන් ආයුෂ පිරීම කරා ගමන් කරනවා. බුදුරජාණන් වහන්සේ අපිට මරණානුස්සතිය වඩන්න කියන්නේ ජීවිතේ මරණයට දාන්න නෙමේ. මරණානුස්සතිය වඩන කෙනා ලබන්නා වූ වාසි කීපයක් තියෙනවා. මරණානුස්සතිය වඩන කෙනා නිරේතුරුව පින්නතුනි සතර ඍද්ධිපාද තුල ජීවත් වෙන්නේ. එයා සතර ඍද්ධිපාද තුල ජීවත් වෙන නිසා මරණානුස්සතිය වඩන මොහොතක් පාසා එයාගේ ආයුෂ දීර්ඝ වෙනවා පින්නතුනි. එයාගේ ආයුෂ දීර්ඝ වෙනවා. ඒ වගේම මරණානුස්සතිය වඩන කෙනා තමා මැරෙනවා කියන කාරණය නිරේතුව දකිනවා. තමා මැරෙනවා කියන කාරණය දකින නිසා එයා දීර්ඝායුෂ ලබලා යම් දවසක මැරෙන වෙලාවේ මරණය ධර්මානුකූලව ගලප ගන්නවා පින්නතුනි. ධර්මානුකූලව ගලප ගන්නවා. ඒ වගේම මරණානුස්සතිය වඩන කෙනා තමන් මැරෙනවා කියලා දන්න නිසා මරණයට වැටෙන ජීවිතයක් නිසා සිල්පද බිඳගන්නේ නැහැ, අකුසල් වඩන්නේ නැහැ. අද සමාජෙ සිල්පද බිඳින්නේ ඇයි? මේක මැරෙන ජීවිතයක් කියලා දකින්නේ නැහැ. මේක පිනවන්න, මේක රසවත් කරන්න, මේක කාමච්ඡන්දයන් දෙන්න සිල්පද බිඳ බිඳ අකුසල් මූලයන් වඩ වඩා මොන විකාරයක්ද සමාජයේ කරන්නේ පින්නතුනි? මරණානුස්සතිය දුර්වලයි. මරණානුස්සතිය වඩන්න බිය වෙන්න එපා. බුදුරජාණන් වහන්සේ මරණානුස්සතිය දේශනා කරන්නේ මරණයට දාන්න නෙමේ. ඔබලාට දීර්ඝායුෂ ලබන්න නම් නිරේතුරුව මරණානුස්සතිය මෙනෙහි කරන්න. මරණානුස්සතිය මෙනෙහි කරද්දී ඡන්දය, වීරිය, චිත්තය, විමර්ශනා කියන කාරණා හතර වැඩෙන්නේ. සතර ඍද්ධිපාද කල්පයක් ආයුෂ, ඒ කියන්නේ දීර්ඝායුෂ ඔබට ලැබෙනවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එහෙනම් දැන් බලන්න මේ සුන්දර ධර්මයන් කොයිසම සුන්දරද කියලා. නමුත් මේ සුන්දර ධර්මයන් අපි සුන්දරව දකින්වද? අපි තරුණ කෙනෙකුට කිව්වොත් එහෙම මේක සතර මහා ධාතුවක් හැටියට දකින්න, දෙතිස් කුරුපයක් හැටියට දකින්න කියලා එයා නැවත බණ අහන්නේ නැහැ පින්වතුනි. පින්වතුනි මේක සතර මහා ධාතුවක් හැටියට දකින්න, දෙතිස් කුරුපයක් හැටියට දකින්න කියන්නේ මේ රූපයේ කායානුපස්සනාවක් හැටියට දකින්න කියන්නේ. පින්වතුනි ඔබේ යහපත උදෙසා පාසල් යන දරුවෙකුට කායානුපස්සනාව සුදුසුයි පින්වතුනි. අද විවාහ වෙච්ච කෙනෙකුටත් කායානුපස්සනාව සුදුසුයි. ඇයි කායානුපස්සනාව සුදුසුයි කියන්නේ? එයා මේ රූපයේ අනිත්‍යභාවය දකිනවා නම් එයා මේ අනිත්‍ය වෙන රූපය නිසා කවදාක්වත් සිල්පද බිඳ ගන්න යන්නේ නැහැ. එයා මේ රූපයේ අනිත්‍යභාවය දකිනවා නම් එයාමේ අනිත්‍ය වෙන රූපය උදෙසා කවදාක්වත් අකුසල් මූලයන් වඩන්නේ නැහැ. ඇයි පින්වතුනි සමාජය දුර්වල වෙන්නේ? මේ රූපය කෙරෙහි ගන්නා වූ නිත්‍ය සංඥාවමයි. එනිසා බුදුරජාණන් වහන්සේ ඔබට මේ යහපත් ධර්මයේ දේශනා කරන්නේ ඔබේ මෙලව පරලව ජීවිතයේ සැප උදෙසාමයි. ඔබ කායානුපස්සනාවෙන් බැහැර වෙලා ඔබ මේ රූපයේ ආස්වාදයට යොමු වුණොත් කාලා බීලා විනෝද වෙලා සතුටු වෙලා සින්දු කියලා මේ රූපය අඩනිරුවක් කරලා මේ රූපය අනුන් තුල කාම ආස්වාදයන් ඇති කරලා යන අලුත් සංස්කෘතියක් තියෙනවා. ඒ සංස්කෘතියට ගොඩාක් ලකුණු ලැබෙන සංස්කෘතියක්, හැමෝම කැමති සංස්කෘතියක්. පින්වතුනි ඒ සංස්කෘතියට නම් යන්න එපා. ලෞතර බුදුරජාණන් වහන්සේ බොහොම කරුණාවෙන් කියනවා ඔබ මේ කායානුපස්සනාව කියන සංස්කෘතියට යන්නේ කාලා බීලා විනෝද වෙලා සතුටු වෙලා සින්දු කියලා නටලා ගයලා මේ රූපය අඩනිරුවත් කරලා ලෝකෙට පෙන්වලා තමන් කාමච්ඡන්දයන් අනුන් කාමච්ඡන්දයන් තුල යොමු කරලා ඔබලා ඒ සංස්කෘතියට ගියොත් කාලා බීලා විනෝද වෙලා නටලා ඊළඟ ලෝකයේ සුන්දර සතර පායට යන්න පුළුවන්. පිටුනි ඒක හොඳට තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේ ඔබලා කාලා බීලා සතුටු වෙලා විනෝද වෙනවට අකමැති නෑ. බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරන්නේ කාලා බීලා විනෝද වෙලා සතුටු වෙලා කාමච්ඡන්දයන් වඩන අය මැරුණාට පස්සේ ගිහිල්ලා ඉපදෙන්නා වූ දැන් දැකලමයි. පිටුනි අපේ සමාජයේ සුන්දර කාන්තාවක් ජීවත් වුණා. ඇය රූපෙන් සස්ත්‍රීක කාන්තාවක්. රූපේ සුන්දර නිසාම ඊටමත් ඉහළ ගණන් වලට රූපය අලවි වුණා. මේ නෝනා මැරෙනවා. ඇය දැන් රිලා රංචුවක රිලවියක්. පින්නතුනි රිලා රංචුවක රිලවියක්. කල්ප ගානක ගොඩේමක් නැහැ. කොහොමද සුන්දර කාලා බීලා විනෝද වෙලා සතුටු වීලා නැටීම? එනිසා ඒ සංස්කෘතිය අද වේගයෙන් යනවා. ඔබේ සංස්කෘතියේ ගොදුරක් වෙන්න එපා. බුදුරජාණන් වහන්සේ සාරා සංඝ කල්ප ලක්ෂ ගානක් මේ දුක් විඳේ ඔබලාවේ සිංහල බෞද්ධයින්ගේ සංස්කෘතියේ කොටු කරන්න නෙමේ. ඔබලාට බුදුරජාණන් වහන්සේ කායානුපස්සනාව දේශනා කරන්නේ මේ රූපය අනිත්‍ය වූ රූපයක්. මේ රූපයේ අනිත්‍යභාවය නිසා මේක කවදා හරි ජාති ජරා ව්‍යාධි මරණයන්ට ලක් වෙනවා. මේක බාහිර සතර මහා ධාතුවට මුහු වෙනවා. ඒ නිසා මේ රූපය නිසා කවදාක්වත් සිල්පද විඳින්න එපා. මේ රූපයේ ආස්වාදයේ කෙටි බව දකින්න. ඒ කෙටි ආස්වාදය නිසා සකස් වෙන දීර්ඝ ආදීනවය දකින්න. ඒ ආදීනවය දැකලා කුසලයේ උදෙසාම නිස්සරණයේ උදෙසාම ඔබේ රූපය මෙහෙවන්න කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එනම් පිඟතුනි මේ කායානුපස්සනාව කියන්නේ මේ මරණානුස්සතිය කියන්නේ අට්ටික සංඥාව කියන්නේ ඔබට දුකක් දෙන දෙයක් අපල දෙන දෙයක් නෙමේ. ඔබේ ජීවිත සුන්දර සාර්ථකත්වයට පත් කරලා සිල්පද පහ ආරක්ෂා කරලා කුසල් මූලයන් ආරක්ෂා කරලා විදර්ශනා නුවණ මතු කරලා දුකෙන් මිදීම උදෙසා ඔබව යොමු කරන ධර්මයක්මයි පිංගතුනි. අන සම්මා දිට්ඨිය තුලින් සතර සතිපට්ඨානය මතු කළා. ඊළඟට ඔබ බලන්න සම්මා දිට්ඨියේ පටිච්ච සමුප්පන්න උපත ගන්න. පටිච්ච සමුප්පන්න උපත විදර්ශනාවෙන් දකින්න. පිංගතුනි දැස් දෙක පියාගෙන දකින්න සංසාරයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතන ඉන්න සෑම කෙනෙක්ම පටිච්ච සමුප්පන්නව ඉපදිලා මරුණ වෙලාවේ ගොඩ ගහපු මල කඳන් කිච්ච කූට පර්වතයට වඩා විශාලයි කියලා පින්වතුනි. දැන් අපේ පින්වත් ලලිත් ජයසිංහ මහත්මයා ජාතිය රට ආගම උදෙසා දෙවි පුදලා ගෞරවනීය ආකාරයෙන් මිහිදන් වුණා. නමුත් ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔය ලලිත් ජයසිංහ මහත්මයා සංසාරේ පටිච්ච සමුප්පන්නව ඉපදුන වෙලාවේ මරිච්ච මලකඳන් ගොඩ එක ගොඩක් ගැහුවොත් ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි කියලා පින්නතුනේ. ඒ කියන්නේ ලලිත් ජයසිංහ මහත්මයා සංසාරේ ගිජ්ජකූට පර්වතයට වඩා මලකඳන් ගොඩ ගහලා තියෙනවා. එහෙනම් අපි මේ මොහොතේ දුක් වෙන්නේ මේ මොහොතේ අඬන්නේ ඒ ගිජ්ජකූටේ ගොඩ ගහලා තියෙන තරම් මලකඳන් වලින් මොඩ මලකඳටද පින්නතුනේ. අඬලා ඉවරයක් කරන්න බෑ. දුක් වෙලා ඉවරයක් කරන්න බෑ. පටිච්ච සමුප්පන්නව දැස් දෙක පියාගෙන දකින්න සංසාරයේ ඔබත් මමත් ගිජ්ජකූට පර්වතයට වඩා මලකඳන් ගොඩ ගහලා තියෙනවා. එනිසා මේ මලකඳත් ඒ මලකඳන් ගොඩට ගොඩ ගහලා වැඩක් නැහැ. එනිසා ඔබ දක්ෂ වෙන්න මේ ධර්ම මාර්ගයේ උපයෝගී කරගෙන මේ ගිජ්ජකූට පර්වතේ තරම් මලකඳන් ගොඩ නිරෝධය කරන්න පිණිතුනි නිරෝධය කරන්න. එනිසා ඔබට සුන්දර සම්මාදිට්ඨිය වැඩිලා ඊළඟ ජීවිතේ මම දෙවියෙක් වේවා කියලා හිතුණොත් ඒ දිව්‍ය ජීවිතේ අනිත්‍යයි කියලා දකින්න. මම සක්‍රියා වෙලා ඉපදිලා සක්‍ර ජීවිතේ අනිත්‍ය වුණා නම් ආයිමත් මට දිව්‍ය ජීවිතයක් සක්‍ර ජීවිතයක් එපා කියලා දකින්න. මම ඊළඟ ජීවිතේ සුන්දර රජ කෙනෙක් වෙනවා කියලා හිතුණොත් මම සක්විති රජ වෙලා ඒ සක්විති රජකම අනිත්‍ය වුණා නම් ආයිමත් සක්විති රජකමත් එපා කියලා හිතන්න. ඊළඟ ජීවිතේ මම මහා බ්‍රහ්මයා වේවා කියලා උපාදානයක් ඇතිකුණොත් සංසාරේ මම මහා බ්‍රහ්මයින් වෙලා ඒ සංස්කාරයත් සුන්දර සම්මා දිට්ඨිය විදර්ශනාවෙන් දකිනවා. යා පටිච්ච සමුප්පන් උපත විදර්ශනාවෙන් දකිනවා. ඊළඟට යා අම්මා තාත්තාගේ ගුණයන් විදර්ශනාවෙන් දකිනවා. සතර සතිපට්ඨානය මතු කරනවා. යා දැස් දෙක පියාගෙන දකිනවා. අම්මා තාත්තාට උපස්ථානය කරමින් අම්මා තාත්තා පෝෂණය කරමින් අම්මා තාත්තා සතුටු කරමින් එයා දැස් දෙක පියාගෙන දකිනවා සංසාරේ මම අම්මලා තාත්තලාව කරේ තියාගෙන සලකලා තියෙනවා. අම්මලා තාත්තලාට සරේ කරේ තියාගෙන සලකලා මං සක්‍රියා වෙලා ඉපදිලා තියෙනවා. ඒ සක්‍ර සංස්කාරේ අනිත්‍ය වෙලා ගියා පිංගතුනේ. ඒ අනිත්‍ය වෙලා ගියා නම් තව දුරටත් ඒ සංස්කාර ප්‍රාර්ථනා කළ වැඩක් නැහැ. එයා අම්මා තාත්තාට ශක්තිමත්ව පෝෂණය කරලා ඒ සංස්කාරයන්ගේ අනිත්‍යභාවයේ නුවණින් දකිනවා. ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආවා වූ භව ගමනේදී අම්මලා තාත්තලා උදෙසා මෙතන ඉන්න සෑම දරුවෙක්ම මහා සාගරයේ ජලයට වඩා රුධිරයේ කඳුළු හෙලලා තියෙනවා කියලා. පින්වතුනි මෙතන ඉන්න සෑම කෙනෙක්ම සංසාරේ තමන්ගේ අම්මලා තාත්තලා උදෙසා හෙළු කඳුළු මහා සාගරයේ ජලයට වැඩි කියනවා. ඔබ දැස් දෙක පියාගෙන දකින්න අර මහා සාගරයේ කඳුළු මහා සාගරයේ ජලකඳ 100ට නගන්න. ඒ මහා සාගරයේ ජලකඳ එකම කඳුළු සාගරයක් කරලා දකින්න. ඒ කඳුළු සාගරය කියන්නේ වෙන දෙයක් නෙමේ ඔබත් මමත් අපේ සංසාරේ පටිච්ච සමුප්පන්න අම්මලා තාත්තලා උදෙසා හෙළු කඳුළුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉනිසා සංසාරේ අම්මලා තාත්තලා උදෙසා ඒසා කඳුළු හෙළලා තියෙනවා නම් පින්වතුනි ඒ කඳුළු සාගරයට තවත් කඳුළු බාල්දියක් හෙළලා වැඩක් නැහැ. ඉනිසා අම්මා තාත්තා කියන අර්ථයේ දුකක් නම් අම්මා තාත්තා තුලින්ම අම්මා තාත්තා කියන අර්ථයෙන් මිදෙන්න කියලායි ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එනිසා නිරතුරුවම ඔබ ඔබේ අම්මා තාත්තාට බුදුරජාණන් වහන්සේ කියනවා දරුවෙක් විසින් අම්මා තාත්තාට කළ යුතු ශ්‍රේෂ්ඨ උපස්ථානය මොකද්ද කියලා. අම්මා තාත්තාට හොඳට කන්න බොන්න දුන්නා කියලා උපස්ථානය කළා වෙන්නේ නැහැ. හොඳට ඇඳුම් පැළඳුම් දුන්නා කියලා උපස්ථානය වෙන්නේ නැහැ. ගමන් බිමන් එක්ක ගියා කියලා උපස්ථානය කළා වෙන්නේ නැහැ. ලෙඩර් සැලකුවා කියලා උපස්ථානය කළා වෙන්නේ නැහැ. අම්මා තාත්තාට දරුවෙක් විසින් කළ යුතු ශ්‍රේෂ්ඨ උපස්ථානය බුදුරජාණන් වහන්සේ කියනවා අම්මා තාත්තා සද්ධාව තුල පිහිටන්න. අම්මා තාත්තා දානය තුල පිහිටන්න. අම්මා තාත්තා සීලය තුල පිහිටන්න. අම්මා තාත්තා ප්‍රඥාව තුල පිහිටන්න කියලා. අද ලලිත් ජයසිංහ මහත්මයාගේ ඒ දයාබර නෝනා මහත්මිය සහෝදරයින් එකතු වෙලා තමන්ගේ මියගිය පුතණුවන්ගේ අම්මා තාත්තට සුන්දර උපස්ථානයක් ලබලා දෙනවා. මේ ලෝක ධාතුවේ අම්මා තාත්තා දෙපළකට දරුවෙක් විසින් ලබා දිය යුතු ශ්‍රේෂ්ඨම උපකාරයයි ශ්‍රේෂ්ඨම උපස්ථානයයි මේ මොහොතේ ලබලා දෙන්නේ. මොකද ඒ ශ්‍රේෂ්ඨම උපස්ථානය අම්මා තාත්තාට සද්ධාවෙන් සංග්‍රහ කරනවා. අම්මා තාත්තාට සීලයෙන් සංග්‍රහ කරනවා. අම්මා තාත්තාට දාණයෙන් සංග්‍රහ කරනවා. ඒ විතරක් නෙමේ අම්මා තාත්තාට විදර්ශනාවෙන් ප්‍රඥාවෙන් සංග්‍රහ කරනවා පිංගතුනි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අම්මා තාත්තාට සීලය ශක්තිමත් කරලා දානෙ ශක්තිමත් කරලා සද්ධාව ශක්තිමත් කරලා මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය කියලා විදර්ශනාව මතු කරන්න කියලා. එහෙනම් ඔබේ වයෝ වෘද්ධ අම්මා තාත්තා ළඟට ගිහිල්ලා රෝගීව ඉන්න අම්මා තාත්තා ළඟට ගිහිල්ලා අම්මාගේ තාත්තාගේ ඇසට ඇඟිල්ල තියලා කියන්නේ අම්මේ මේ ඇස අනිත්‍යයි කියලා. අම්මේ මේ ඇස සතර මහා ධාතුවක් මේක අනිත්‍ය වූ ඇස. මේ අනිත්‍ය වූ ඇස නිසා සකස් වෙන්නා වූ වේදනාවට බැඳෙන්න එපා කියන්නේ. අම්මාගේ කනට ඇඟිල්ල කියලා කියන්න අම්මේ මේ කන අනිත්‍ය වූ කනක්. මේ අනිත්‍ය වූ කන නිසා සකස් වෙන්නා වූ වේදනාවට බැඳෙන්න එපා කියලා කියන්නේ. ඔබේ අම්මාට ඔබ කියලා දුන්නොත් අම්මේ මේ රූපය 23 රුපියක්, මේ රූපය සතර මහා ධාතුවක්, මේ රූපය අට්ටික සංඥාවක්, අම්මේ මේ රූපය මරණානුසතියක් කියලා ඔබ මේ ලෝක ධාතුවේ තමන්ගේ දෙමාපියන්ට ශ්‍රේෂ්ඨම දායාදය දුන් දරුව බවට පත් වෙනවා. එහෙම නැතුව ඔබ ඔබේ අම්මට කියනවා නම් අම්මේ ජාති ජාතිත් ඔබ මගේ අම්මා වේවා තාත්තා වේවා අම්මේ ඔබ සංසාරේ මතු බුදු වේවා කියලා ඒ තරම් අසාධාරණයක් ඔබේ අම්මා තාත්තට කරන්න එපා. නොදන්නා භාවය නිසා දරුවන් මේ අසාධාරණය අම්මා තාත්තට කරනවා. බුදුරජාණන් වහන්සේ කියනවා මේ අම්මලා තාත්තලා දරුවන් නිසා මහ සාගරේ ජලයට වඩා කඳුළු හෙල්ලලා තියෙනවා කියලා. ඉන්නතුනි දරුවන් උපාදානය කරගෙන එච්චර කඳුළු හෙලලා තියෙනවා නම් ඔබේ අම්මා තාත්තට තව ඔබ උපාදානය වෙන්න දෙන්න එපා. ඒ කඳුළු සාගරයට තව කඳුළු එකතු කරන්න දෙන්න එපා. අම්මේ මේ ඇස අනිත්‍යයි කියලා කියන්නේ අම්මේ ඔබලා සංසාරයේ දරුවන් උදෙසා මෙපමණ කඳුළු හෙලලා තියෙනවා. තව දුරටත් දරුවන් උපාදානය කරන්න එපා කියන්නේ. මෙතන ඉන්න මේ අම්මලා අම්මා තාත්තා දෙපළ මේ මොහොතේ තමන්ගේ දයාබර පුතණුවන් ජාතිය උදෙසා දෙවි පුදු දයාබර පුතණුවන් ලලිත් ජයසිංහ මහත්මයා වෙනුවෙන් දුක් වෙනවා වගේම කඳුළු හෙලනවා වගේම බුදුරජාණන් වහන්සේ කියනවා සංසාරයේ යුද්ධවලට මැදි වෙලා අසාධාරණයන්ට මැදි වෙලා තමන්ගේ දරුවා අහිමි වෙච්ච වෙලාවේ පටිච්ච සමුප්පන්නව මේ අම්මා තාත්තා මහා සාගරේ ජලයට වඩා කඳුළු වෙලලා තියෙනවා කියලා පින්වතුනි. මේ මොහොතේ කඳුළු සාගරේට තවත් කඳුළු බාල්දියක් මේ එකතු කරන්නේ. එහෙනම් මේක ඉවරයක් කරන්න බෑ. මේක ඉවරයක් කරන්න පුළුවන් එක අර්ථයක නෙවෙයි. දරුවා කියන්නේ දුකක්. දරුවා කියන තෘෂ්ණාවෙන් මං විදෙනවා කියන තැනයි පින්වතුනි. එතනයි තැන. මේ මොහොතේත් ඔබ දරුවා කෙරෙහි තෘෂ්ණාව ඇති කරගත්තොත් ඒ තෘෂ්ණාව ඔබව නැවත දරුවෙක් බිහි කරන තැනට සංසාරේ ඔබව අරන් යනවා. එදාට ඔබ ඒ දරුවා උදසත් කඳුළුමයි හෙලන්නේ. මේ යථාර්ථයේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් පමණයි ලෝකෙට කියලා දෙන්නේ. වෙන ශාස්ත්‍රවරු මේ ධර්මයේ දන්නේ නැහැ. ඒ නිසා නිරේතුරුවම මටත් අම්මා කෙනෙක් හිටියා තාත්තා කෙනෙක් හිටියා. මගේ අම්මා මාව දසමහසයක් කුසේ හොවාගෙන හිටියා. ලේ ටික කිරි කරලා පෙව්වා. නොවිදිනා දුකක් විඳලා මාව ලොකු මහත් කළා. ඒසා දුක් විඳත් ඒ අම්මාට මාව පැවිදි වෙලා ඉන්නවා දකින්න පින තිබ්බේ නෑ පින්තුනි. බලන්න මේ පංච උපාදානස්කන්ධ ලෝකයේ මොනසා අසාධාරණයක්ද? මේ සංස්කාර ලෝකයේ මොනසා අසාධාරණයක්ද? දස මාසයක් කුසේ හදලා මාව හදලත් ලේ කිරි කරලා පොවලත් ලොකු මහත් කරලත් පැවිදි වෙලා ඉන්නවා දකින්න ඒ අම්මට තාත්තට පින තිබ්බේ නෑ. නමුත් ඒ අම්මා මොකද්ද කළේ පින්තුනි? මේ පංච උපාදානස්කන්ධ ලෝකයේ අම්මට එච්චර අසාධාරණයක් කරද්දී මේ සංස්කාර ලෝකයේ අම්මට එච්චර අසාධාරණයක් කරද්දී ඒ අම්මා භවයේ ඈතින් ඈතට යන්න ගියා. භවයේ ඈතින් ඈතට යන්න ගියා මොකටද? අනාගතේ අම්මලා වෙලා තවත් දරුවන් ලෝකෙට බිහි කරන්න. බිහි කරපු දරුවා පැවිදි වෙලා ඉන්නවා දකින්න මේ අසාධාරණ පංච උපාදානස්කන්ධ ලෝකයේ ඉඩ දුන්නේ නැහැ පින්තුනි. එහෙවු ලෝකයක් පෝෂණය කරන්න නැවත අම්මලා වෙලා දරුව බිහි කරන්න ඒ අම්මා භවයේ ඈතින් ඈතට යන්න ගියා. අම්මලාගේ තාත්තලාගේ මෝහේ කතාව උකයි. අම්මලාගේ කතාවේ මෝහේ කතාව එකයි. ඔය මෝහේ කතාව අපිට මතු කරලා දෙන්නේ මේ උතුම් සතර සරිපට්ඨාන ධර්මයන් තුලින්මයි පිංගතුනේ. ඒ නිසා නිරේතුරුවම මේ සතර සරිපට්ඨාන ධර්මයන් තුල සිහිය පිහිටවන්න. මේ සිහිය පිහිටවද්දී මේ අධ්‍යාත්මික රූපයත් මේ මගේ කරගෙන ඉන්න පුතා දුව බෑනා ලේලි මුණුපුරා මිනිබිරි කියන රූපයත් මේ රට ජාතිය ආගම කියන රූපේනොත් මේවා අනිත්‍ය වූ සංස්කාරයන් කියලා අපි දකිනවා. ඒ අනිත්‍ය වූ සංස්කාරයන් කියන දකින තැන ඒ පුතා සිහිපත් කරලා අපි පංච නීවරණයන් වඩා ගන්නෙ නෑ. ඒ පුතා සිහිපත් කරලා දුක් වේවි අඬන්නේ නෑ. ඒ පුතා සිහිපත් කරලා නිරේතුරුව කුසලයේ තුල ශක්තිමත් කෙනෙක් වෙනවා. සීලයේ තුල ශක්තිමත් කෙනෙක් වෙනවා. ඒ සීලය කුසලයේ උපයෝගී කරගෙන සම්මා සමාධිමත් හිතක් ඇති කරගෙන ඒ සුන්දර විදර්ශනාමය ධර්මයන් තුලින් දරුවා කියන්නේ දුකක් නම් දරුවාගේ මිදෙන දිශාවට යනවා. ඉංගතුනි දරුවා කියන්නේ දුකක් කියලා අපි අවබෝධ කරගත්තොත් මේ අම්මා තාත්තා දෙපළ මේ මොහොතේ හිතුවොත් මගේ මේ පුතා මැරුණා වගේම සංසාරේ මම දරුවන් නුදෙසා මෙච්චර දුක් විඳලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා කිච්චකූට පර්වතයට වඩා දරුවන්ගේ මලකඳන් ගොඩ ගහලා තියෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා මහා සාගරයේ ජලයට වඩා රුධිරේ කඳුළු හෙලලා තියෙනවා කියලා. සංසාරේ දරුවන් නුදෙසා දෙයියනේ මේසා දුකක් වින්දනම් දරුවා නිසා මට මේ ජීවිතෙත් ඒ දුකම නම් ලැබුණේ. දරුවා කියන අර්ථය නැවත මට එපා. දරුවා කියන අර්ථය කෙරෙහි තෘෂ්ණාව මේ මොහොතේ අතහැරියා නම් ඔබ ඊළඟ ජීවිතේ මාර්ගඵලලාභී දෙවියෙක් දිව්‍යාංගනාවක් නැවත දරුවන් නැහැ. අන්න සතර සරිපට්ඨානය ඔබ ගොඩ කරනවා ලෝකේ. ඊළඟට යා සම්මාදිට්ඨිය විදර්ශනාවෙන් දකිනවා. ඊළඟට යා සම්මා සංකප්පයන් විදර්ශනාවෙන් දකිනවා. ඒ සම්මා සංකප්ප විදර්ශනාවෙන් දැකලා යා නිරේතුරුව අවිහිංසාවෙන් ජීවත් වෙනවා, මෛත්‍රියෙන් ජීවත් වෙනවා, කරුණාවෙන් ජීවත් වෙනවා. ඒ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිනවා. ඔබ දැස් දෙක පියාගෙන දස දිශාවටම මෛත්‍රිය පතුරු වෙනවා. උතුර දකුණ නැගෙනහිර බටහිර අනු දිශා හතර උඩු දිශාවේ අට දිශාවේ දස දිශාවටම මෛත්‍රී චිත්තය පතුරනවා. පතුරලා දැස් දෙක පියාගෙන දකිනවා මේ මෛත්‍රියේ චිත්තය පැතුරුනේ කුමක් ඇසුරෙන්ද? රූපය ඇසුරෙන් පිංගතුනේ. මෛත්‍රිය වැඩුනේ මෛත්‍රියට අදාළ ආනිසංස 11ම වැඩුනේ රූපය ඇසුරු කරගෙන. දැන් එයා මෛත්‍රියෙන් සතර සරිපට්ඨානේ මතු කරන්නයි යන්නේ. එයා මෛත්‍රී භාවනාව පුහුණු වෙලා දස දිශාවටම මෙස්සිත පතුරවලා දැස් දෙක පියාගෙන දකිනවා මේ මෛත්‍රී චිත්තය සකස් වුනේ රූපය ඇසුරු කරගෙනයි. රූපය නිට්ටේ දානිට්ටේද අනිත්‍යයි. එයා රූපය දෙතිස් කුණුපයක් හැටියට දකිනවා, මරණානුස්සතියක් හැටියට දකිනවා. ඊළඟට එයා දකිනවා මේ මෛත්‍රී වැඩුණ වෙලාවේ මාතුල තිබ්බේ සැප වේදනාවක්ද, උපේක්ෂාවක්ද, දුක් වේදනාවක්ද? මෛත්‍රී වැඩුණ වෙලාවේ මාතුල තිබ්බේ සැප වේදනාවක්. ඒ සැප වේදනාව නිට්ටේද අනිත්‍යද? අනිත්‍යයි. මෛත්‍රිය තුලින් වේදනානුපස්සනාව එයා දකිනවා. ඊළඟට එයා දැස් දෙක පියාගෙන දකිනවා මේ මෛත්‍රී චිත්තය වැඩුනේ සිතුවිලි ඇසුරෙන්මයි. මේ මෛත්‍රිය වඩන වෙලාවේ සකස් වුණා වූ සෑම සිතුවිල්ලක්ම නිට්ටේද අනිත්‍යද? අනිත්‍යයි. මෛත්‍රිය තුලින් චිත්තානුපස්සනාව එයා මතු කරනවා. ඊළඟට එයා දැස් දෙක පියාගෙන දකිනවා මෛත්‍රී වැඩුණ වෙලාවේ මාතුල වැදුනේ පංච නීවරණයන්ද, සප්තබොජ්ජංගයන්ද? සප්තබොජ්ජංගයන්, සප්තබොජ්ජංග නිට්ටේද අනිත්‍යද? අනිත්‍යයි. මෛත්‍රී තුලින් ධම්මානුපස්සනාව සුන්දර සතර සරිපට්ඨානෙ පිංගතුනි. ඊළඟට යා සීලය තුල ශක්තිමත් වෙනවා, සිල්පද පහ සමාදන් වෙනවා. සමාදන් වුණා වූ සීලය ආවර්ජනය කරනවා, ආවර්ජනය කළා වූ සීලය මෙනෙහි කරනවා, මෙනෙහි කළා වූ සීලය විදර්ශනාවෙන් දකිනවා පිංගතුනි. දැකලා යා දැස් දෙක පියාගෙන දකිනවා මේ සීලය ආරක්ෂා වුනේ රූපය ඇසුරු කරගෙනයි. රූපය නිට්ටේද අනිත්‍යද? අනිත්‍යයි. අන්න රූපය කායાનුපස්සනාවෙන් දකිනවා. ඊළඟට යා දකින්නවා මේ සිල්පද ආරක්ෂා වෙච්ච වෙලාවේ මාතුල වැඩුනේ සැප වේදනාවක්ද දුක් වේදනාවක්ද උපේක්ෂාවක්ද සැප වේදනාවක් ඒ සැප වේදනාව නිට්ටද අනිත්‍යද අනිත්‍යයි සීලය තුලින් වේදනානුපස්සනාව ගත්තා සුන්දර වේදනානුපස්සනාව ඊළඟට යා දෑස් දෙක පියාගෙන දකින්නවා සීලය වැඩුනේ සිතුවිලි ඇසුරෙන්මයි සීලය වැඩුන වෙලාවේ සකස් වුන සෑම සිතුවිල්ලක්ම නිට්ටද අනිත්‍යද අනිත්‍යයි සුන්දර සීලය තුලින් චිත්තානුපස්සනාව දකිනවා සීලය වැඩුන වෙලාවේ තමා තුල වැඩුනේ සප්තබොධංග සප්තබොධංග නිට්ටද අනිත්‍යද අනිත්‍යයි සුන්දර ධම්මානුපස්සනාව සීලෙන් සතර සතිපට්ඨානෙ ගත්තා දැන් ඔබ හිතන්නකෝ ඔබේ සිල්පදය බිඳුනා කියලා දැන් මෙතන ත්‍රිවිධ හමුදාවේ මහත්තුරු ගොඩක් ඉන්නවා දැන් ඒ අය අතින් සමහර විට යුද්ධ කරන වෙලාවේ වගේ සිල්පද බිඳෙන්න පුළුවන් හේතුඵල ධර්මයක් බය වෙන්න එපා ඒ බිඳුරු සිල්පදයක් සතර සතිපට්ඨානෙන් දකින්න තුටුගැමුණු රජතුමා එලාර රජතුමාත් එක්ක යුද්ධයක් කළා මුහුණට මුහුණ ද්වන්ද සටනක් කළා ද්වන්ද සටනක් කරලා සටනට අඬ ගහන්නේ මෛත්‍රී සිතින්මයි අඬ ගැහුවේ සටන් කළේ මෛත්‍රී සිතින්මයි එලාර රජතුමා මැරලා වැටුණා ඒ වෙලාවේ සුවපත් වේවා කියලාමයි සිතුවේ අවසානයේ අර දේහ අනුස්මරණය කළ චිතකයක් හදනවා සුවපත් වේවාම කියන තැන ඉඳන් ඒ නිසා අපේ සිතේ අපේ අතින් යම් සිල්පද බිඳීමක් වෙලා තියෙනවා නම් ජාතිය මුලට ආගම මුල සම්මා සම්බුද්ධ ශාසනය කියන අර්ථය මුලට ගන්න බියක් ඇති කරගන්න එපා නිරේතුරුම සිල්පදයක් බිඳුණා නම් පින්වතුනි ඒ බිඳුණු සිල්පදය විදර්ශනාවෙන් දකින්න මොදක්වත් හිතන්න එපා ඔබ අතෙන් සිල්පදයක් බිඳුණා කියලා හිතුණා නම් ඔබ කොහොමද ඒක සතර සතිපට්ඨානයකට ගන්න බිඳුණු සිල්පදේ ඔබ සිල්පදේ බිඳුණු සිල්පදේ සිහිපත් වෙනකොටම හිතන්න සිල්පදේ බිඳුනේ රූපය ඇසුරු කරගෙනයි රූපය නිට්ටය දානිට්ටය දානිට්ටයයි රූපේ කායනුපස්සනාවෙන් දකින්න ඊළඟට සිල්පදේ බිඳුන වෙලාවේ ඔබ තුල වැඩුනේ දුක් වේදනාවක්ද සැප වේදනාවක්ද උපේක්ෂාවක්ද දුක් වේදනාවක් ඒ දුක් වේදනාව නිට්ටයද අනිත්‍යද අනිත්‍යයි බිඳුන සිල්පදේ තුලින් වේදනානුපස්සනාව දකින්න සිල්පදේ බිඳුන අවස්ථාවකදී ඒ බිඳුන සිල්පදය ගැන මතක් වෙන සෑම සිතුවිල්ලක්ම නිට්ටයද අනිත්‍යද අනිත්‍යයි ඒ අනිත්‍ය සිත අනිත්‍ය වශයෙන් දකින්න බිඳුන සිල්පදය තුලින් චිත්තානුපස්සනාව ගත්තා ඒ නිසා ඔබට බිඳුන සිල්පදයක් මතක් වෙනවා නම් අතීතයේ වෙච්ච දෙයක් මතක් වෙනවා නම් ඒ මතක් වෙන සිත ඒ මොහොතේම අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධයක් කියලා ගන්න බය වෙන්න එපා පින්වතුනි මේ සම්මා සම්බුද්ධ ශාසනය අඟුලි මාල මනුස්ස ඝාතන 999ක් කරලා රහත් වෙච්ච ශාසනයක් මේ සම්මා සම්බුද්ධ ශාසනය මගධ රාජ්‍යයේ හිටිය දේෂ්ඨ ගණිකාම අම්බපාලිය රහත් වුණ ශාසනයක් පින්වතුනි ඒ නිසා කොතනකවත් බිඳුනු සිල්පදයකට බය වෙන්න එපා හැබැයි අලුතෙන් සිල්පද බිඳින්න යන්න එපා පින්වතුනි අලුසෙන් සිල්පද බිඳුනොත් වැඩේ කරන්න බෑ ඒ නිසා බිඳුනු සිල්පදයට බිය වෙන්න එපා බුදුරජාණන් වහන්සේ මාර්ග කියලා තියෙනවා බිඳුනු සිල්පදේ බිඳින්න ඔබලා අතෙන් සිල්පදයක් බිඳුණා නම් ඔබලාගේ පෞද්ගලිකත්වයේ උදෙසා නෙමේ බිඳුනේ අපි මේ බණ කියන්නේ බිඳුනු සිල්පද නිසා ඒක ඇත්ත ඒ නිසා ඔබලා මේ කියන බණ දකිද්දී මේවා අහලා සතු වෙන මිනිස්සුන් දෙවියන් බ්‍රහ්මයන් දකිද්දී පින්වතුනි ඔබලායේ බිඳුනු සිල්පද පිළිබඳ මතකයේ යටපත් කරන්න ඕනේ එවා කුසලයෙන් යටපත් කරන්න මේ කුසල් ශක්තිය ඔබලාටයි අයිති ඒ ජවයේ ඔබලාට අපි කියන්නේ අපි මේවා මතු කරලා දෙන්නේ අනාගතයේ ඔබලාගෙන් මේ ශක්තිය මේ ශාසනය බලාපොරොත්තු වෙන්නයි ඒ නිසා කොතනකවත් සිල්පදයක් බිඳෙන සිල්පදයට ගැටෙන්න එපා බිඳෙන සිල්පදයක් සීපත් වුණොත් අනිත්‍යයි කියන්නේ සංඝයා හැටියට සිල්පද බිඳින්න කියලා අපිට කියන්න බෑ නමුත් එක දෙයක් කියන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්ෂා උදෙසා ශක්තිමත් රාජ්‍යයක් තියෙන්න ඕනේ කියලා ශක්තිමත් රජ කෙනෙක් ඉන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙනවා බුදුරජාණන් වහන්සේ පණිවිඩ සුන්දර නීති වගයක් තියෙනවා එක්තරා අවස්ථාවක බිම්බිසාර රජතුමාගේ ප්‍රාන්තයේ යුද්ධයක් වෙනවා මේක නවත්තන්නම බෑ කැරලිකාරයෝ ජනතාව මංකොල්ල කරනවා ජනතාව ඇවිල්ලා බිම්බිසාර රජතුමාට කියනවා රජතුමනි අපේ ජීවත් වෙන්න බෑ, අපිව මංකොල්ල කනවා, අපිව විනාශ කරනවා, අපේ ගම්බිම් වනසනවා. බිම්බිසාර රජතුමා හොඳම හමුදාව වරිනවා ප්‍රාන්තෙට. හොඳම හමුදාව වරින් වර ඇරියත් ප්‍රාන්ත ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ජනතාවගෙන් චෝදනා වැඩි. බිම්බිසාර රජතුමා මහ ඇමති කඳවනවා, අහනවා ඇයි මහ ඇමති තාම මේ ප්‍රශ්න විසඳෙන්නේ නැත්තේ කියලා. ඇයි හමුදාව වරි නැහැ මේ රජතුමනි, හොඳම හමුදාව ඇරියා ඒ ප්‍රදේශයේ ඉන්න ස්වාමින් වහන්සේලා යුද්ධයේ ආදීනවේ කියලා හමුදාව මහාන කරනවා කියලා. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? යුද්ධයේ මැඩලන්න දක්ෂ හමුදා නිලධාරීන් ඇරියා බිම්බිසාර රජතුමා. ඒ ප්‍රදේශයේ ඉන්න අපේ ස්වාමින් වහන්සේලා යුද්ධයේ ආදීනවේ කියලා මේ සෙන්පතියන් මහාන කරලා පින්නතුනි. බුදුරජාණන් වහන්සේ අහනවා ආනන්ද ස්වාමින් වහන්සේගෙන්, වහාම මේක ඇත්තද බලලා කියලා කියන්න මට කියලා. ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ වෙලාවේ දන්නවා මේක ඇත්තයි කියලා. භාග්‍යවතුන් වහන්සේ මේ කතාව ඇත්තයි කියනවා. ඒ වෙලාවෙම බුදුරජාණන් වහන්සේ අපේ ප්‍රාතිමෝක්ෂ සීලයට විනයක් පනවනවා. මොකද්ද ඒ විනය? කිසිම රාජ්‍ය බටේ නීතියානුකූලව හමුදාවෙන් පොලිසියෙන් අයින් වෙන්නේ නැතුව පැවිදි කිරීම උපසම්පදා කිරීම තහනම් කියලා පින්නතුනි. ඒ විනය පනවන්නේ ඔතනදී. කිසිම රාජ්‍ය හමුදා බඩේ පොලිස් බඩේ නිලධාරියෙ නීතියානුකූලව තම හමුදාවෙන්ගෙන් ඉවත් වෙන්නේ නැතුව මහාන උපසම්පදාව ලබා දීම සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක් අපේ ශාසනයේ. හේ බුදුරජාණන් වහන්සේ මෙවැනි විනයක් පැනෙන්නේ පින්නතුනි. ශාසනයේ ආරක්ෂා උදෙසා ශක්තිමත් රජෙක් ශක්තිමත් පාලකයෙක්ගේ අවශ්‍යතාවය බුදුරජාණන් වහන්සේ දැක්ක පින්නතුනි. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ පැනවපු තවත් විනයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ උපසම්පදා භික්ෂුන් වහන්සේ අපිට කියනවා රජවරු පණවන්නා වූ නීතියට ගරු කරන්න යටත් වෙන්න කියලා පින්නතුනි. බුදුරජාණන් වහන්සේ එහෙම අපිට කියලා තියෙනවා. රජවරු පණවන්නා වූ නීතියට යටත් වෙන්න කියලා. දැන් ආණ්ඩුව හෙට උදේට මේ රටේ ඇඳිරි නීතියක් දැම්මොත් මට පින්ඩපාත යන්න ඕනේ කියලා ඇඳිරි නීතිය කඩාගෙන මට යන්න බෑ පින්නතුනි. ඒක බුදුරජාණන් වහන්සේ පැනෙව්වා වූ නීතියක්. ඒ කියන්නේ මේ රාජ්‍යයක ආරක්ෂාව රජ කෙනෙක්ගේ තියෙනා වූ රාජ්‍ය තන්ත්‍රය මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්ෂා උදෙසා මහෝපකාරී වෙනවායි කියන තැන බුදුරජාණන් වහන්සේ දැරුව මතයක්. ඒ නිසා නිරේතුරුවම මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්ෂා වෙන්න ඕනේ. මේ මාතෘ භූමියේ ඊළඟ පරම්පරාවට ආරක්ෂණ වෙන්න ඕනේ. ඒ උදෙසාමයි පින්වතුනි බණ නොකියන කාලයකටත් මේ පින්වත් මහත්තයාගේ ගෙදෙට්ට ඇවිල්ලා මේ ධර්මදේශනාව මම පැවැත්වුවේ. ඒ නිසා නිරේතුරුවම මෙතනින් විතරක් සතුටු වෙන්න එපා. ඔබ ශාසනය ආරක්ෂා කරන්න ඕනේ. ඔබ භවයට යන්න නම් නෙමෙයි ඒක හොඳට හිතන්න. ඔබ නැවත සතර අපායට යන්න නම් ශාසනය ආරක්ෂා කිරීමේ තේරුමක් නැහැ. ඔබ ආරක්ෂා වෙලයි ශාසනය ආරක්ෂා කරන්න ඕනේ. ඒ අතාර්ථය ඔබ තේරුම් ගන්න. ඔබ ආරක්ෂා වෙලා ශාසනය ආරක්ෂා කරන්න. ඔබ ආරක්ෂා වෙලා මේ මාතෘභූමිය ආරක්ෂා කරන්න. ඔබ ආරක්ෂා වෙලා මේ ශාසනය මාතෘභූමිය ආරක්ෂා කරනවා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුල ශක්තිමත් වූ දරුවෙක් වෙන්න කියන කාරණයයි පින්නතුනි. එනිසා මම දැන් ඔබට මතක් කළා ඉතාමත් දක්ෂාකාරයෙන් විචිත්‍රාකාරයෙන් ගෞරවණීයාකාරයෙන් පින්කම් කරන්න, සිල්පද ආරක්ෂා කරගෙන පින්කම් කරන්න, ඒ පින්කම් තුලින් විදර්ශනා නුවණ මතු කරගන්න. මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨ මරණ පහක් තියෙනවා. ඒ මරණ පහෙන් සුන්දරම මරණ හතරෙන් එකක අයිතියක් ගන්න. ඊළඟට මේ භයානක සතර අපා දුක දකින්න. ඊළඟට චතුරාර්ය සත්‍ය තමා තුලින්ම මතු කරලා ගන්න. ඊළඟට කල්යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්ම සමනේ නුවණින් මෙනෙහි කිරීම තුල ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඇතුල් වෙන්න. සම්මා දිට්ඨියයි ඇතුල් වීමේ නිවැරදි දොරටුව. සම්මා දිට්ඨියෙන් ඇතුල් වෙලා සම්මා සමාධියෙන් එළියට එන්න. ඒ සම්මා සමාධිමත් හිතෙන් සතර සතිපට්ඨානයන් දකින්න. සතිය සිහිය ශක්තිමත් කරගන්න පංච උපාදානස්කන්ධය කෙරේ. ඊළඟට ආයේ සම්මා සමාධියත් විදර්ශනාවෙන් දකින්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. කොහොමද සම්මා සමාධිය විදර්ශනාවෙන් දකින්නේ? එයා දෑස් දෙක පියාගෙන ධ්‍යාන මට්ටමට හිත ගන්නවා පින්වතුනි. ආස්වාසේ කෙටි භාවයේ දකිමින් ආස්වාසේ දිග භාවයේ දකිමින් ආස්වාසේ කෙටි භාවයේ දකිමින් ආස්වාසේ සංගීධීම දකිමින් ප්‍රීතිය දකිමින් සැපය දකිමින් උපේක්ෂාව දකිමින් ක්‍රමානුකූල වේදයා හිත ධ්‍යාන මට්ටමට ගන්නවා. ඒ ධ්‍යාන මට්ටම් වලින් යා පහළට බයිනවා. පහළට බයිලා යා සම්මා සමාධිය තුලින් සතර සතිපට්ඨානෙ මතු කරනවා. සම්මා සමාධිය තුලින් සතර සතිපට්ඨානෙ මතු කරන්නේ කොහොමද? එයා දෑස් දෙක පියාගෙන දකිනවා මේ ධ්‍යාන මට්ටම් සකස් උනේ රූපය අසුරු කරගෙනයි. රූපය නිට්ටේ දානිට්ටේ දානිට්ටයයි රූපය කායानुපස්සනාවෙන් දකිනවා. ඊළඟට යා දෑස් දෙක පියාගෙන දකිනවා මේ ධ්‍යාන මට්ටම් සකස් උන වෙලාවේ තමන් තුල සකස් උනේ උපේක්ෂා සාගත විඳීමක්. ඒ උපේක්ෂා සාගත විඳීම නිට්ටේ දානිට්ටේද අනිත්‍යයි. සුන්දර වේදනානුපස්සනාව ගන්නවා සමාධියේ. ඊළඟට යා දෑස් දෙක පියාගෙන දකිනවා මේ ධ්‍යාන මට්ටම් සකස් උනේ සිතුවිලි ඇසුරෙන්මයි. ඒ සිතුවිලි නිට්ටේ දානිට්ටේද අනිත්‍යයි. අන්න සුන්දර ධ්‍යාන තුලින් චිත්තානුපස්සනාව ගන්නවා. ඊළඟට යා දෑස් දෙක පියාගෙන දකිනවා මේ ධ්‍යාන මට්ටම් සකස් වුන වෙලාවේ මාතුල වැඩුනේ සප්තබොජ්ජංගයන්. මේ සප්තබොජ්ජංගයන් නිත්‍ය දානිත්‍යද අනිත්‍යයි. සුන්දර ධම්මානුපස්සනාව. මෙන්න මේ සතර සතිපට්ඨානය තුලින් රූපාවචර අරූපාවචර ධ්‍යාන මට්ටම් පවා විදර්ශනාවට අරගෙන උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය කරා යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා.